ගරු සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 20 කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. ගරු සාගරික ආතාවුද මන්ත්‍රීතුමියට මුලසුන බාර කරනවා.
ගරු මන්ත්‍රීතුමා කතාව කරගෙන
යනවා. බොහොම ස්තුතියි සභාපතිතුමිය. අද ප්‍රධාන විෂය පතේ වන්නේ සභාපතිතුමියනි, ජනාධිපතිතුමා, කොමිෂන් සභහ, පාර්ලිමේන්තුව, ආණ්ඩු පක්ෂ කාර්යාලය, විපක්ෂ කාර්යාලය ඇතුළු විධායක, ව්‍යවස්ථාදායක අධිකරණය කියන මේ තුනම ඉතා වැදගත්ම අංශ තුනක් අද විවාද වෙන්නේ. එතකොට මේ ව්‍යවස්ථාදායක සහ විධායක සහ අධිකරණය රටේ ස්වාධීනව නීතිගරුකව වැඩ කරේ නැත්නම් ඒ රට වැටෙනවා. එතකොට අපේ යුතුකම තමයි ව්‍යවස්ථාදායක වශයෙන් මේ අනිකුත් අංශ දෙක කොමාරි කෙලින් තියාගෙන ශක්තිමත් කරලා නිලධාරීන්ට කොන්දපණ තියෙන විදිහට වැඩ කරන්න පුළුවන් වපසරිය හදලා ඉතාමත් ශක්තිමත් පිලර්ස් තුනක් මේ රටේ නිර්මාණය කිරීම. මම මේ කතාවේදී ආරම්භයේදීම ගන්නම් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් තියෙන හින්දා සභානායකතුමාත් ඉන්න හින්දා නැත්තම් මේ වෙනත් මාතෘකාවලට යනවා මේක අමතක වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සභානායකතුමා ගොඩක් තියෙනවා, ඔවුන්ගේ අඳුනාවන් ගොඩක් අපිට අහන්න ලැබෙනවා. ඔවුන්ගේ දීමනා සම්බන්ධයෙන් කප්පාදු කරලා ඉතාමත් මම හිතන්නේ අපහස්තාවයට එතුමාලා පත් වෙලා ඉන්නවා කියන එක අපිට දැනුවත් වෙනවා. ඒ වගේම කතානායකතුමා කොමිටියක් දාලා මම හිතලා හදලා තිබ්බ මම හිතන්නේ යම් කිසි ක්‍රමවේදයක්, ඒකට මම හිතන්නේ ඒ රිපෝට් එකට මම හිතන්නේ එතරම්ම හිතකාමී අදහසක් දැක්වුවේ නැහැ පාර්ලිමේන්තුවේ. මම හිතන අංශ 9ම උන් කිව්වේ නැවත එය සංශෝධනය කරලා ඔවුන්ගේ අදහස් අරගෙන නැවත ඒ සලකා බලලා අලුත් රිපෝට් එකක් හදන්න කියන ඉල්ලීම ඔවුන්ගෙන් ලැබෙනවා. මම හිතන ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා හිටනවා. ඒ වගේම මේ වැය ශීර්ෂය අතරට ජනාධිපතිතුමා තමයි පළවෙනියෙන් වෙන්නේ. ජනාධිපතිතුමා මම හිතන්නේ ඉතාමත් කාලයක් දේශපාලන විරුද්ධ පක්ෂ ඉඳලා එතුමාට අද ජනාධිපති වශයෙන් පත් වෙන්න වාසනාව ලැබිලා තියෙනවා. හැබැයි සභානායකතුමනි, අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි ජනාධිපතිතුමා ගොඩක් විශේෂයෙන්ම ගොවියා සම්බන්ධයෙන් පපුවට ගහගෙන ඉතා සංවේදීව ඒ කාලේ කතා කරා. ඔබතුමාලා අපි ගොඩක් වෙලාවට විපක්ෂයේ හිටියේ. ඒ වගේම දිලින්දන් වෙනුවෙන් එතුමා උත්තර දෙන්න පුළුවන් පස්සේ පුළුවන්, මගේ වෙලාව තියෙන විනාඩි 20යි. ඔබතුමාට මම දෙන්නම්. නෑ පොඩ්ඩක් ඉන්න, මම කතා කරාට පස්සේ උදවට දන්නේ කියන්න යන දේ දන්නෙත් නැහැ, උත්තර දෙන්න බෑනේ. එතකොට මේ දිලින්දන් ඒ වගේම උපාධිධාරීන්, රජයේ සේවකීන්, වෙළෙන්දන් මේ සියලු දෙනා සම්බන්ධයෙන් ඉතාමත් උනන්දුවෙන් එතුමා ඒ කාලේ අදහස් ප්‍රකාශ කරා. ඒ කාලේ හිටපු අනුර කුමාර මහත්තයයි ජනාධිපතිතුමාට පස්සේ අනුර කුමාර මහත්තයා අපිට විශාල වෙනසක් දකිනවා. විශාල වෙනසක්. ඔහුගේ ක්‍රියාකලාපය තුළ ජීවිත ලයිෆ් ස්ටයිල් එක, අදහස් හිටපු ඔක්කොම, මේ විශේෂයෙන්ම මාක්ස්වාදී අදහස්, සමාජවාදී අදහස් සියල්ල වෙනස් කරලා hina වෙන්න පුළුවන්. ආගෙන ඉන්නකෝ. එතකොට මේ හිටපු ජනාධිපතිවරු ගත්තොත් ඒ මෙච්චර වෙනස් වුන්නේ නැහැ. ජයජාදන මහත්තයා වැඩි වෙනසක් වුන්නේ නැහැ ජනාධිපති වෙනකොට. සිරිමාව එච්චර වෙනස් වුන්නේ නැහැ. ඩීඑස්ලා වෙනස් වුන්නේ නැහැ. ඩඩ්ලිලා වෙනස් වුන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් එච්චර වෙනසක් වුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ටිකක් දරදණු වුණා, වෙනස් වුණා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කරකල මතාරිය වගේ වුණා. ඒ අතර අනුර කුමාර මහත්තයාගේ මේ වෙනස අපි දකිනකොට එතුමා සඳහන් කරේ මන්ත්‍රීවරුන්ට, ඒ කාලේ නම් මම කිව්වා පොඩ්ඩක් මතක් කරන්න, පස්ස තියාගෙන යන්න BMW ඕනද, Benz ඕනද කියලා ඇහුවා. ඒ වගේම උරෙන් උර ගැටිලා මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න පුළුවන් කැනේඩියාව, නෝවිජියානු රටවල වගේ මන්ත්‍රීවරු බස් එකේ එන්න ඕනේ, මන්ත්‍රීවරු කෝච්චියෙ එන්න ඕනේ කියලා එතුමා ලොකු උනාත් තිබ්බා. මම හිතන්නේ අවුරුද්දක් විතර යනකොට දැන් ඒකත් පොඩ්ඩක් වෙනස් වීගෙන වෙනස් අදහසක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම එතුමාගේ මම දැන් ආරක්ෂාව සම්බන්ධ එතුමා අදහස් ඉදිරිපත් කරලා දැන් නම් ආරක්ෂාව එතුමා මම හිතන්නේ අර අපේ කවුද පොලිස්පතිතුමා රට යනකොට හැම වෙලෙම පිටිපස්සෙන් ඉන්නවා. ඒකත් මම හිතන්නේ රජයේ මුදල් අභාවිතාවක් වෙන්න පුළුවන් එතුමා ඉන්න ඕනේ ආරක්ෂාව දෙන්න හැමෙලේ මෙතුමා ඉන්නවා දකින්න 40ක් 30ක් වගේ ප්‍රමාණයක් මම දකිනවා ජනාධිපතිවරයෙක්ට අනිවාර්යයෙන්ම ආරක්ෂාව දෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ මම දකිනවා එළියට යනකොට කොරිඩෝවේ 10ක් 15ක් විතර කළු වැඳගත් පිරිසක් ඉස්සරහින් අපිට යන්නත් පොඩ්ඩක් අපහසුතාවයක් ඒ වගේම අග්‍රාමාත්‍යතුමියන් ඉන්න කොටත් මම හිතන්නේ ඊට වැඩි ප්‍රමාණයක් වගේ ඉන්නවා ඒ හා සමාන ප්‍රමාණයක් ඉන්නවා දැන් මේ කතා කරපු විශේෂ කොට නෑ අපේ ඔළුවනේ ඔබතුමාගේ ඔළුව දැක්කනම් කොරිඩෝ ඔබතුමාට යන්න බෑ ආරක්ෂාව නැති වුණත් ඔබතුමාගේ ඔළුව බිමල් රත්නාය මහත්තයා වැරදි මිනිස්සුන්ට කතා කරන්නේ සුජීව සේනසිංහ කාටරි දනගාගෙන හිටියා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව මහින්ද රාජපක්ෂට විරුද්ධව ඕගොල්ලෝ නේ කතා කරේ ඒ දවස්වල හැංගිලා හිටියේ මහින්ද රාජපක්ෂේ කට්ටිය හරිද මහින්ද රාජපක්ෂ චන්දිකා කුමාරතුංග දන ගහගෙන නැමෙනවා මේක පිටු රැපෙන්න ඔබතුමා සුජීව සේනසිංහ නැමිලා ඉන්න තරම් කොහරි පුළුවන් නම් ඇමති ඒ කාලේ චන්ද්‍රිකාගේ ඇමති දැක්කාම ඒ හින්දා අපි දනගාන හිටියේ නැහැ කාටවත් ඔබතුමා පුළුවන් නම් පෙන්නන්න තදිත් ප්‍රේමදාසට හරි රනිල් වික්‍රමසිංහට හරි මහින්ද රාජපක්ෂට හරි ගෝඨාභය රාජපක්ෂට හරි නාමා රාජපක්ෂට අපි දනගාගල පුළුවන් පෙන්නන්න අපි එහෙම මේ දනගාන මිනිස්සු නෙමෙයි ඔබතුමා එක හොඳට ඉදිරිය තියාගන්න ඒ වගේම දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය ඔබතුමාලගේ මේ ජනාධිපතිතුමා දැන් මේ කතා කරපු ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරු සමග එතුමා කතා කරා මොකද අපි 얘ගෙන කියන්නේ සාමාන්‍ය ජනතාවට ඒ පාසුකම් නැහැ එතුමා ඒ පාසුකම් එතුමා වෙනස් වෙලා එතුමා ධනවාදී බටහිර JR ලට ඊට වැඩි ඉහළ ගියපු ධනාධිපතිරේ බලපත් වෙලා ඉතින් ඔබතුමාලා එතුමා එහෙම නෙවෙනවා නම් මම කියන දේ වැරදි වෙන්න පුළුවන් මට ඒ අදහස් ප්‍රකාශ කරන ඔබතුමාලා අවස්ථාව දෙන්න ඒ වගේම හරණි අගමැතිතුමිය මේ බෑග් එක යන්නේ මේ බෑග් එක ලක්ෂ 2500ක් විතර වාහනේ බෙන්ස් මේ බෑග් එකක් එතුමිය මොනවද කිව්වේ 106ක් වෙන් කරන්න කියලා එතුමිය කිව්වා ටී-ෂර්ට් එක ගහගෙන අධ්‍යාපනය වෙනස් කරන්න කියලා විශාල සටනක් කරා ඒ කොහොමද මේ මිනිස්සු වෙනස් වෙන්නේ ප්‍රතිපත්ති කොහොමද වෙනස් වෙන්නේ ඔබතුමාලා මොනවද ඒ දවස්වල කිව්වේ 100ට එකක්වත් වෙන් වෙලා නැහැ අධ්‍යාපනයට ඒ කියපු හැම එකක් ඔබතුමාලා කියපු හැම එකක්ම හැම දෙයක්ම අනිත් පැත්තට හරවලා ධනාධිපතිතුමා කිව්ව දේවල් බිමල් මහත්තයා කියපු දේවල් අගමැතිනේ කියපු දේවල් සියලු දේවල්ම ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන් 105ක් 106ක් හැබැයි සියලු ඔබතුමන්ට hina වෙන්න පුළුවන් අපි ඒ කාලේ හිටිය විපක්ෂයේ දැන් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ කියලා එහෙම බෑ අපි කිව්වනම් ඔබතුමාලා සමහරලා මට එක එකක් කියනවා මම කිව්ව දේවල් සම්බන්ධයෙන් මම පෙනී හිටිනවා මම වෙනස් කරලා නැහැ ප්‍රතිපත්ති වෙනස් කරලා නැහැ දේශපාලන ගම ඔබතුමාලා සමහරට මම වැරදි වෙන්න පුළුවන් සමහර තැන්වල හැබැයි වෙනස් කරලා නැහැ කියපු දේ ගලේ ගැව්වා වගේ අපි ප්‍රතිපත්ති ආණ්ඩු බලයේ හිටියත් එකයි විපක්ෂයේ හිටියත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මං ආණ්ඩු පක්ෂයේ ඉන්න කොටත් වැරදි දේවල් වැරදි කිව්වා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ඉන්න කොට එතුමා අපේ නායකය වශයෙන් ඉන්න කොටත් වැරදි දේවල් වැරදි කිව්වා ඒ හින්දා තමයි එතුමත් එක්ක වෙන් වෙලා අපි පක්ෂයක් හදාගෙන මේ දේශපාලන මේ බුබු ගන්න එපා ඔබතුමාලගේ මම වෙන ඒවා එනකොට එළියට එනවා ඒක ඔබතුමාලා ගැන කතා කරන්න ඕනමට ඒ හින්දා විශේෂයෙන්ම ඒ පොත ලියලා තාම තියෙනවා අපි බිනි මැරුවේ නැහැ හොරකම් කරේ නැහැ ට්‍රාන්ස්ෆෝමර ගිනි තිබ්බේ නැහැ බලු වැඩ කරන අනම්මනම් මේ කාන්තාව වරන්ගෙන නැහැ පිටරට අමාත්‍යංශවල ගිහිල්ලා මේ මේකේ සිනමන් මේකේ අපාර්ට්මන්ට් අරන් හිටියේ නැහැ ඒ හින්දා මහත්තයෝ මේ ගල් ගන්න උදේ බලාගෙන මූණ දිහා බලාගෙන ගල් ගන්න විදුරු දිහා බලාගෙන හොර ඔප්පු ලිව්වේ නැහැ ඒ හින්දා අපි ගෙලින් කතා කරමු සංවර්ධනය ගැන කතා කරා සංවර්ධනය ඔබතුමාලා කියලා තිනවා ලෝක බැංකුව සඳහන් කරා 3.2යි වර්ධන වේගය කියලා සඳහන් කරා. ඒ 3.2 ඔබතුමාලා කොහොමද වෙනස් කරගත්තේ? වාහන ගෙන්වීම තුල ඩොලර් බිලියන 1.5ක් කියලා කියන්නේ විශාල මුදල් ප්‍රමාණයක් බිලියන 700ක් බදු. එතකොට මේ 3.2 ගණනේ වෙන්නේ 4.9 ලෝක බැංකුවට වරදීන්නේ නැහැ. ඔබතුමාලගේ ක්‍රියාකාරීත්වය අනුව ලෝක බැංකුව කියලා තිබ්බේ 3.2 ආර්ථික වර්ධන වේගය. 3.2 ආර්ථික වර්ධන වේගය තිබ්බොත් මේ රට දුවන්න බෑ ඉස්සරහට ණය ගෙවා ගන්නත් බෑ ගිනියන්නත් බෑ. ඒ තත්ත්වය වෙනස් වුණේ ඔබතුමාලා වාහන ගෙන්වීම හොඳයි. වාහන ගෙන්නണ്ട. හැබැයි ඒකේ තිබ්බා වෙන විශාල වටිනාකම් තියෙන වාහන වලට 100 500 600 ගාල දැන් වෙන වෙල් ටැක්ස් දාන්න බෑ. ඒ ටැක්ස් එක අය කරගන්න තිබ්බේ මේ වාහනේ වැඩිම ආවේ මිලියන 150කට වැඩිය වටිනා වාහන ආවේ. එතකොට මේ වාහන වලට 100 500ක් ගහන්න තිබෙත දුප්පත් මිනිස්සුන්ට ඒ ටැක්ස් එකමයි පොසත් ඉතාමත් පොසත් මිනිස්සුන්ට ඒ ටැක්ස් එකමයි ඒ ටැක්ස් එකෙන් තමයි ඔබතුමාලා මේ ගොඩ ආවේ බිලියන 700ක මුදලක් ආපු ඉඳ තමයි මේ වර්ධන වේගය ඒ මුදල් වියදම් කර මුදල ඩොලර් බිලියන 1.5 පිටරට යනකොට රටේ මුදල් එළියට යන්නේ විශාල මුදල් ප්‍රමාණයක් එළියට යනවා එළියට ගියාට කමක් නැහැ ඒකේ ආවනම් ට්‍රැක්ටර් අනිකුත් ව්‍යාපාර සඳහා වාහන ආවනම් 80ක් 90ක් ඒ සංවර්ධන විශාල දායකත්වයක් වෙනවා. ඒ දායකත්වය උන්නේ නැහැ. ඒඳ ආර්ථික වර්ධන වේගය පෙන්නයි 4.9ක් කියලා. හැබැයි පුරෝකතනය කරේ ජනාධිපතිතුමා ආසම වචනය පුරෝකතනය කරේ World Bank World Bankට වරදීනේ. මම අහුව නිලධාරින්ගෙන් ඒගොල්ලන් කිව්වා වාහන ගෙන්නපු හින්දා ඒක 4.9 ගන්නට ඇවිල්ලා තියෙනවා. හැබැයි 5.6යි 5.5ක් උද වැටුණ රට යට තියලා සංවර්ධන එක අපි මයින්කොට ඒ සංවර්ධන එන්නේ යට ඉඳලා එන්නේ පොඩ්ඩක් සංවර්ධනය වුණත් ඒක 5.5ක් 6.5ක් වෙන්නවා. ඒතර ඔබතුමාලාට තියෙන මගේ තියෙන මේ වෛරයකින් නෙමෙයි කතා කරන්නේ. අනිවාර්යයෙන්ම අපි 6%ක්වත් සංවර්ධන වේගය ඉහළ නංවන්න ඕනේ. ඒ නිසා ඔබතුමාලාට කියනවා විශේෂයෙන්ම නිෂ්පාදන සඳහා ඔබතුමාලා ඉදිරි අනාගතේ මේ අවුරුද්දේ මේ අය වෙයි නැහැ කිසිම ප්‍රොවින්ස් එකකට සංවර්ධනය සඳහා නිෂ්පාදනය සඳහා වෙන්කර මුදල් ප්‍රමාණයක් ව්‍යාපෘති නැහැ. එහිඳ මේක ඉස්සරහට ඔබතුමාලට අනිවාර්යයෙන් මම කිව්ව දේ අද ඔබතුමාලා හිතේ තියාගන්න ඊළඟ අයවැය එනකොට ඔබතුමාලා බලන්න ආර්ථික වර්ධන වේගය මොකද්ද කියලා මාත් එක්ක මෙතන ආගියු කරන්න එපා. අපේ ආර්ථික වර්ධනයේ විශාල ලෙස ඊළඟ පාර මෙච්චර වාහන ගේන්නේ වාහන ගෙල්ල තියෙන්නේ ඔබතුමාලා හොඳට හිතේ තියාගන්න. ඔක්කොම මිනිස්සු ණයට අරන් 80%ක් බැංකුවට ණය දෙන්න බෑ ව්‍යාපාරවලට ව්‍යාපෘති වලට ආයෝජන වලට ණය දෙන්න බැංකුවට. බැංකුව වල තියෙන සීමිත ණය ප්‍රමාණයක්. ඒ සියලු මුදල් වැය කරලා තියෙන්නේ ජනතාව ණයට අරගෙන. මොකද ලංකාවේ මිනිස්සු ඒකට ආසයි, වාහන වලට ආසයි, ණය අරගෙන තියෙන තම දොයිතෝ සියල්ලම පරිත්‍යාග කර වාහනයක් ගෙන්න ගන්නවා. ඒ හින්දා ඒ අපේ ආර්ථිකයට ආයෝජන වලට ව්‍යාපාර වලට වෙන්ුණු මුදල් ප්‍රමාණය ගිහිල්ලා තියෙනවා මේ වාහන ගේන. එතකොට අපිට බලන්න කොයි පැත්තෙන් හැම පැත්තෙන් වදින ආර්ථිකයට ඩොලර් බිලියන එකමාර පිටරට යනවා. බිලියන 600ක් 700ක් ඔබතුමාලා ආදායම් ගන්න පුළුවන්. හැබැයි ආදායම ඒ අපේ ජනතාවගෙන්මයි ගන්නේ. ඒ වගේ නෙමෙයි අතන වෙන ණය ප්‍රමාණය විශාල ණය ප්‍රමාණයක් වෙලයි ඒ මිනිස්සු ඇටි ගෙවන්නේ. එතකොට ඒකෙත් පාඩුව රටටමයි. එතකොට ඒකෙන් අපිට වාසියක්වත් වෙන්නේ නැහැ. නිෂ්පාදනයට වෙන් කරන්න තියෙන මුදල්, ආයෝජනට වෙන් කරන්න තියෙන මුදල්, කර්මාන්ත වලට වෙන් කරන්න තියෙන මුදල්, ණය දෙන්න පුළුවන් මුදල් ඉතුරු වෙන්නේ නැහැ රටේ ඉදිරි අනාගතේ. එතකොට විශාල ලෙස මේ ආර්ථිකයට මේ පහර වදිනවා. ඒ වගේම කොමිෂන් සභාව විශේෂයෙන්ම නිලධාරීන් ඉන්නින්ද මම ඔබතුමාලෙන් ඉතාමත් වැඳලා ගෞරවයෙන් ඉල්ලනවා. ඔබතුමාලා මේ කොමිෂන් සභාව ඇති කරේ මම දැක්ක ඇමතිවරයෙක් කියනවා කොමිෂන් සභාව අකාර්යමන්නේ ඒව වැඩක් නැහැ කියලා. මේ කොමිෂන් සභාව අත්‍යවශ්‍ය මේ රටට. මොකද විශේෂයෙන්ම මේ නිලධාරීන් දැනගන්න ඕනේ බලය ලැබුණාම මේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙන දෙයක් පිස්සු හැදෙනවා. ඕන 95%කට 98%කටම පිස්සු හැදෙනවා. බලය ලැබුණාට පස්සේ ඕක බලයේ ඉන්නකම් hina යනවා. බලය ඔව් ඒක මං කලිනුත් කිව්වා 95%කට ඔබතුමාලා හිටිය විදිය බලන්න ඔබතුමාලා කතා කර ඔබතුමා මං දන්නේ නැහැ ඔබතුමාගේ පරණ කැරැක්ටර් රෙකෝඩ් ටික දාලා බැලුවොත් ඔබතුමා ඔය හිටියේ පුද්දලා නෙමෙයි. ඒ හින්දා ඔබතුමාලා ඔක්කොමලා එහෙම තමයි. ඒ හින්දා මං කියන්නේ ඔබතුමාලා නෙමෙයි කියන්නේ. මේක සාමාන්‍ය මිනිස්සුන්ට වෙන දෙයක්. බලය ලැබෙනකොට පිස්සු බවට පත් වෙනවා. ඒ හින්දා යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් මේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වුණොත් විතරයි. ඒකට තමයි ස්වාධීන කොමිෂන් සභාව අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඔබතුමාලගේ උසස් වීම වලට don't be intellectually corrupt. මම මේ කියන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට, ඒ වගේම අනිකුත් සියලුම කොමිෂන් සභාවලට, මැතිවරණ කොමිෂන් සභාවට ඔබතුමාලා හිතේ තියාගන්න. ඔබතුමාලා කරන දේවල් තමයි ඔබතුමාලා අන්තිමට මැරෙන්නේ. ඔබතුමාලට දඬුවම් නොවෙන්න පුළුවන්. ඔබතුමාට අල්ලස් එකෙන් CID එකෙන් ඔබතුමාලට විරුද්ධව නඩු පවරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඒවා වෙනස් වෙන්නත් පුළුවන් ඉදිරියේදී. ඒ හින්දා ඔබතුමාලා හොඳට හිතේ තියාගන්න. ඔබතුමාලා ওই තනතුරු දරන්න ඉතා සුළු කාලයකට. ඒ හින්දා හිතට එකගව තමගේ උසස් වීම වලට කාලය දික් කරගන්න වෙන සුප්‍රීම කෝට් එකට යන්න නැත්නම් එතනින් එහාට සුප්‍රීම කෝට්ේ තව ටිකක් ඉන්න නැත්නම් අල්ලස් කොමිසමේ තව දෙයක් කරගන්න ඔබතුමාලා ඔබතුමාලගේ ආත්මය පාවා දෙන්න එපා. මම දන්නවා සමහර 100ට අපේ විශාල ප්‍රමාණයක් තමගේ හෘද සාක්ෂි එකකව මේ කාර්යභාරය කරනවා. එයින් ඔබතුමාලට විශේෂ අපිට මතකයි ශ්‍රේෂ්ඨාධිකරණ හිටව විනිසුරුවන් තාමත් මතකයි. අපි තාමත් අපි අධ්‍යක නැමලා වැඳලා ඒ විනිසුරුවන් මතක් කරනවා. මාක් ෆර්නැන්ඩෝ මහත්තයා, ARB අමරසිංහ මහත්මයා, GPS දිසිල්ල මහත්තයා, රංජිත් දීරත් මහත්තයා, මගේ ඥාතියෙක් ආඩම්බරෙන් අපිට මේ නම් කියන්න පුළුවන්. මෙතන නීතිජ්ජවරු දන්නවා. එහෙනම් අන්නේ ඒ විදිහට තමන්ගේ නම තියාගන්න පුළුවන් නම් ඒ විනිසුරුවන්ට ආත්මේ පාවා දෙන්න නැතුව දේශපාලනයට දේශපාලන තීන්දුව දෙන්න නැතුව තමන්ගේ ප්‍රොමෝෂන් වලට ඒ වැඩේ නොකරොත් තමන් හොඳට තමන්ට මේ යන්න පුළුවන් නමක් තියලා. එහෙනම් තමත් ආදරෙන් කියන අදාපි විපක්ෂේ වෙන්න පුළුවන්, හෙට අපි ආණ්ඩු පක්ෂේ වෙන්න පුළුවන්. අපි අතන ගිහිලා ඉඳගෙන hina වෙන්න පුළුවන්. අපි ආණ්ඩු පක්ෂ ඉන්නකොට දැනෙන්නේ නැහැ. හැබැයි මේ රට ඉස්සරහට යන්න ඕන නම් විශේෂයෙන්ම කොමිෂන් සභාව වලට කියනවා මේ කොමිෂන් සභාව අවශ්‍යයි. අපි ශක්තිමත් කරන්න ඕනේ. හරියට ඒ අවස්ථේ ඒ දිනදාරින්ට අපි ඒ අවශ්‍ය දේවල් අපි ලබා දෙන්න ඕනේ. ඒ වගේම කෙලින් වැඩ කරන නිලධාරීන්ට අපි ඒ අවස්ථාව ලබලා දීලා ඔවුන් ශක්තිමත් කරන්න ඕනේ. ඔවුන් අධෛර්යමත් කරන්න නෙමෙයි. දේශපාලන හේතුවක් මත බේල් දෙන්නේ නැත්නම් ඒ ජජ් මාරු කරලා වෙන තැනකට දාන්න. ඒ වගේම වෙන ආණ්ඩු පක්ෂ ඇමතිවරුන්ට විරුද්ධව නඩුවක් තියෙනවා නම් ඒ නඩුව ක්‍රියාත්මක කරන්න කියලා අත්තරංගුට කියලා නී තීන්දුව දෙනකොට ඒ මිනිස්සුරු අයින් කරනවා නම් මේ රට ඉස්සරහට යන්නේ ඔබතුමාලා පොඩි දොලියක් ලැබයි යම්කිසි වාසියක් ලැබයි හැබැයි ඒ මිනිස්සුරුවන්ට මං හිතන්නේ ඒ මැරෙන්න ඉස්සරින් ඒ ඒ අදාළ මං හිතන්නේ ඒ සාපේ වැදෙනවා එහෙනම් අපත් ආදරයෙන් කියන්නේ 100ට විශාල ප්‍රමාණයක් ඉන්නවා ඉතමත් නීතිගරුක මං දන්නවා ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඔවුන් දේශපාලන වශයෙන් එක පැත්තකට ආණ්ඩු පක්ෂයට හරි ඒ මං හිතන්නේ බලවත් පක්ෂයට නැමෙන්නේ නැත්තම් ඒ ඒ පිරිසට හොඳ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කෙලින් වැඩ කරනවා නම් මං අහගෙන ඉන්නකොට මේ මං දන්න හෘද සාක්ෂි තට්ටු කරලා බැලුවොත් ඒ විනිසුරුවන්ට නිලධාරීන්ට මේක තේරෙයි ඒ ඉන්න මං කියන්නේ විශේෂයෙන්ම මේ රට ගොඩ ගන්න අනිවාර්යයෙන් අපේ නිලධාරීන් කොමිෂන් සභාව ශක්තිමත් කරන්න ඕනේ පුළුවන් තරම් ශක්තිමත් කරලා ඒ කොමිෂන් සභාව තුලින් මේ රටේ මං අර කිව්ව ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණයේ ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි අප ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් වචනයක් කතා කරද්දී ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් වචනයක් කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම මම දැක්කා අගමිනිස්තුමා පත් වෙද්දී එතුමා මේ මූලික අයිතිවාසිකම් වල වැදගත්කම සඳහන් කරා. හැබැයි වර්තමානයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මොත් විනාඩි 5යි විනාඩි 10යි නඩුව විසිකරනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා.
විනාඩි 5ක් I'm getting 5 minutes from. නඩුව විසිකරනවා. ඒ හින්දා එකම විනිසුරු දෙන්නේ 3 දිනේට මේ කියන්නේ මම හිතන්නේ කෝදාගොඩ විනිසුරුතුමා ඊටමත් හොඳට මේ සම්බන්ධයෙන් අධිකරණයේ මම හිතන්නේ විශේෂයෙන්ම අප සම්බන්ධයෙන් එතුමා හොඳ තීන්දුවක් එතුමා දෙකක් දීලා තිබ්බා. අප අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. අප ලැබිලා නඩු කාර්යභාරයේ ඉදිරියට යන්න ඕනේ. අප විශේෂයෙන් මේ නඩුකාර තුමන්ලට ඒක උගන්වන්න කියලා එතුමා සදාන් කළා තිබ්බා. ගොඩක් වෙලාවට කරන්නේ මේ දඬුවම් කරනකොට මම හිතන්නේ වැඩකල මාත් එක්ක පිළිගන්නව ඇති කරන්නේ සුමාන දෙකක් තුනක් දාලා ඒක තමයි දඬුවම. රිමාන්ඩ් කරන දේශපාලන මොකක් හරි මත ගන්නව ඇතුළට සුමාන දෙකක් දානවා මාසයක් දානවා ඒක තමයි දඬුවම. එහෙම දාන්න කිසිම අවස්ථාවක් නැහැ. මේ ගොඩක් කට්ටිය ඔය ඔබතුමා දන්නවා මේ අප කොන්දේසි කඩ කර කට්ටිය නෙමෙයි කොහෙවත් අප කොන්දේසියක් කඩ වෙලා නැහැ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ අපේ මූලික අයිතිවාසිකමක් ඒ කාලේ මට මතකයි රාජපක්ෂට විරුද්ධව මම සටන් කරද්දි දෙපාරක් මාව අතරංගොඩ ගාට උත්සාහ කරා මම ශ්‍රේෂ්ඨාධිකරණට ගිහින් ඒ විනිසුරුවන්ට අපි තාමත් ගෞරව කරනවා අපිට අපේ නඩු ඉදිරිපත් කරලා ඒ අයිතිවාසික ලබා ගන්න අපිට සටන් කරන්න හැකියාව ලැබුණ ඔබතුමා වැඩකළ මහත්තයා ඒ කාලේ අපි එකට හිටියේ මතක ඇති. හැබැයි මොකද දැන් ශ්‍රේෂ්ඨාධිකරණට ගිහිල්ලා මම දැක්ක එක අවස්ථාවක මම ඉන්න අවස්ථාවක මොකද කියන්නේ පොලිසියෙන් නඩු දාන්න අපි ඉන්නේ හිරේ දාන්න කියලා මට කිව්වා. මේ වගේ අපි අධිකරණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට යන්න පුළුවන් අන්තිම දෙන ශ්‍රේෂ්ඨාධිකරණේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණේ එහෙම කරනවා නම් යම් හේතුවක් මත උසස් වීමක් ගන්න නැත්නම් යම් දෙයක් ලබා ගන්න විනිසුරුවෙක් එහෙම කටයුතු කරනවා නම් මං හිතන්නේ ඒක ඉතාමත් රටේ අභාග්‍යයට රටේ ඉදිරි ගමනට විශාල කැලලක්. ඒ වගේම ඒ විනිසුරුවන්ටත් කැලලක්. විනිසුරුවන් එළියට ගිය දවසක කවදාවත් මං අර කිව්ව නම් ඒ ගොඩට වැටෙන්නේ නැහැ ඒ විනිසුරුවන්ගේ. ඒ ඉතාමත් අපි වගකීමෙන් කියන මේ අවස්ථාවේදී තමන්ගේ රාජකාරිය කරන්න කොන්ද කෙලින් තියන වැඩ කරන්න ඔබතුමාලා ඉතාම ගෞරවයෙන් ඔබතුමාලට මෙහෙ යන්න පුළුවන්. ඔබතුමාලගේ දරුවන්ට ඔබතුමාලා ගැන කතා කරන්න පුළුවන්. මට මගේ පියා ගැන කතා කරන්න පුළුවන් නීතිජීවරයෙක් වශයෙන් මානුවර. ඕනම තැනක ආලා බලන්න සුජීව සේනසිංහගේ පියා ස්ටැලි සේනසිංහ මහත්තයා මොන හරි වැරදක් කළා තියෙනවා. දේශ විශේෂයෙන්ම නීති වෘත්තිය ඇති. එතික්ස් ඇති. මට අද බය නැතුව ඒ ගැන කතා කරන්න පුළුවන්. මගේ ආච්චි මාර්සිංහ ෆිලිෂන් මාර්සිංහ මැතිරිය නෝරලියේ නීතිජීවරයා. නමයක් ඉන්නවා මගේ නීතිජීවර පවුලේ. දොස්තරු 12ක් ඉන්නවා. අපිට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් දරුවන්ට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් පියවරු තමන්ගේ නායකයෝ හරියට කෙලින් වැඩ කරානම් ඒ හින්දා ඉතමත් ආදරෙන් ඉල්ලා හිටනවා මිලිදාරින්ගෙන් තමන් ගන්න පඩියට තමන් ඉන්න රටට සේවය කරන්න කොන්ද කෙලින් තියාගෙන නැමෙන්න එපා දේශපාලන හයියට ඒ හින්දා ඔබතුමාලා පස්තැවිලි වෙන ඔබතුමාලගේ නම කැලල් බාවයට පත් වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපි මම අන්තිමට එනවා කතානායකතුමා සම්බන්ධයෙන් මම හිතන්නේ කතානායකතුමාගේ කාර්යභාරය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න තියෙනවා. හැමදාම අපේ අර්ජුන මන්ත්‍රතුමා රණ්ඩු වෙන අර්ජුන මන්ත්‍රතුමාගේ මම හිතන්නේ එතුමාගේ සියලුම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නෙමෙයි. හැබැයි එතුමා ගොඩක් අවස්ථාවල අසාධාරණ වුණාම සාධාරණ වෙනුවෙන් කෑ ගහනවා. සමහර වෙලාවට ගොඩක් වෙලාවට කතානායකතුමා මේ පැත්තට වැඩ කරන්නේ හාපටවුට සලකනවා වගේ කතා කරන්නේ අපිට කතා කරන්නේ කතා කරනවා වගේ. එතුමා අපි ඉල්ලුවාම ස්ටෑන්ඩින් ඕඩර් එකක් එතුමා අපේ නම සඳහන් කරත් දෙන්නේ අර පැත්තෙන් ස්ටෑන්ඩින් ඕඩර් එක කිව්වම ඉතමත් ලස්සන්ට hina වෙලා විනාඩි 5ක් විනාඩි 6ක් කතා කරන්න අවස්ථාව ලබා දෙනවා. එහෙනම් එතුමාට මම අර කිව්ව දෙයම එතුමාටත් බලපානවා. එතුමා හිතන්න පුළුවන් එතුමා තුන්වෙනි ලංකාවේ පුරවැසියා ඒ හින්දා එතුමා කියනවා එතුමා මේ කස්ටම්ස් වලට මොනවද ඒක සම්ප්‍රදායෙන් එතුමා අනුගමනය කරන්නේ එතුමා ගණන් ගන්නෑ මම දැක ඇමෙතිනියක් කියනවා අපි කන පාර්ලිමේන්තුවත් කන පිට හරවලා පෙන්නන්න කියලා. එතුමිය පාර්ලිමේන්තුවට මන් දන්නේ කොහමරි එයා ලංකාවේ බිස්නස් ක්ලාස් එක නම් කන පිටේරුව කියලා අපිට ආරංචි. ඒ හින්දා මේක මේ මේවා සෙල්ලම් කර තැන් නෙමෙයි සම්ප්‍රදාය කියන්නේ එංගලන්තයෙන් ආපු මේ ක්‍රමවේදය බටහිර රටවලින් ආපු ක්‍රමවේදය මේ සම්ප්‍රදාය ඉතාම වැදගත්. ඒ හින්දා ගරු සභාපතිතුමනි මම කියනවා ඔබතුමියගේ අවධානයට යොමු කරනවා ගරු කතානායකතුමා ස්වාධීන වෙන්න ඕනේ. ගරු කතානායකතුමා ස්වාධීන නොවුනනම් ගරු කතානායකතුමා පක්ෂග්‍රාහී වුණොත් මේ පාර්ලිමේන්තුව වැටෙන අව්‍යවස්ථාදායක වැටෙනවා. ඒ වගේ විශේෂයෙන්ම එතුමාගේ කාර්ය මණ්ඩලය සම්බන්ධනොත් එතුමා ක්‍රියා කරන ආකාරය එතුමාගේ සම්ප්‍රදායන් නැති වෙන්න පුළුවන් මට ආරංචි සමහර අවස්ථාවක එතුමාගේ ලේකම් විසින් යම් අපේ මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන රිසෙප්ෂන් එකට කතා කරද්දී රිසෙප්ෂන් එකෙන් අහලා දෙනවා කවුද කතා කරන්නේ කියලා ඉතාමත් තද විදියට බැනලා තමස කවුද මයෙන් අහන්න කවුද කතා කරන්නේ කියලා ඒ රිසෙප්ෂන් එකේ කාන්තාවට එතකොට කාන්තාව මිමිත්තේ නැහැ. එතකොට කාන්තා විරෝධී කතා කරන්න කවුරුත් මන්ත්‍රීවරයක් නැහැ. ඒ කාන්තාවට පරිභව කරලා ගෙන්නගෙන ප්‍රයිවට් මේ පබ්ලික් ප්‍රයිවට් ෆයිල් එක ගෙන්නගෙන එහෙම ගෙන්න ගන්න බෑ කතා නැතකොට එහෙම බලතල නැහැ. ඒකට තියෙන්නේ ලේකම් තුමියගේ බලතල තියෙන්නේ. ඒ වගේම අනෙකුත් සේවකීන්ට ඒ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විශාල දෝෂාරෝපණයක් තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ හින්දා ඉතාමත් අපි ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටින අතරම අර රංගවල මහත්තයාගේ අර මොකද්ද උපාධිය නැතුව හරි එතුමා හිටියනම් අපි ඇත්තටම අපිට වැරදුනා. එතුමා යම් ආකාරයක සාධාරණ ලෙස සම්ප්‍රදාය අනුව යම් කටයුතු කරා. ඒ හින්දා එක වෙලාවක මට මන් දැක්කා කතානායකතුමා ලේකම්තුමා මට කතා කරලා කියනවා ප්‍රශ්නයක් ආපුවම මේක සම්ප්‍රදාය පාර්ලිමේන්තු සම්ප්‍රදායක මේකයි මන්තුමා කියලා. මං කිව්වා ඔබතුමාට මාර වැඩේ. එකපාරට සම්ප්‍රදාය මතක් කරනවා එකපාරට සම්ප්‍රදාය අමතක වෙනවා. තලගොයා වෙනවා කබරය වෙනවා ඕන ඕන අවස්ථාවට. ඒ හින්දා ගරු කතානායකතුමා ඉතාමත් අපි ඌමනාවෙන් ඉල්ලා හිටනවා විශේෂයෙන්ම කතානායකතුමාට ස්වාධීනව කටයුතු කරන්න සම්ප්‍රදාය රකින්න අනෙකුත් ආයතනවලත් විශේෂයෙන්ම අපේ කමිටුවල ඒ වගේම අනෙකුත් තැන්වලත් සම්ප්‍රදායට මුල් තැන දීලා මේ පාර්ලිමේන්තු ගෞරව රැකගන්න. ඒ වගේම මම දැක්කා පාර්ලිමේන්තු එතුමා ගෙවල් නිවෙස් දෙකක් පාවිච්චි කරනවා. තියෙන එක රාජ්‍ය දේපල අවභාවිතය ගන්නකො එහෙනම් වැඩ කරන්නකෝ අල්ලස් කොමිසම් සභාව. අල්ලස් කොමිසම් සභාවට එතකොට ඒවා අදාළ වෙන්නේ නැහැ. නිල නිවාසයක් තියෙද්දි තව නිවාසයක් අරගෙන එතුමා පාවිච්චි කරනවා. මේ නිල නිවාසයත් මේන්ටේන් කරනවා අනිත් නිල නිවාසෙත් මේන්ටේන් කරනවා. ඒ වගේම මම දැක්ක එතුමා සදාන් කරලා තියෙන නිල නිවාසයේ යම් කිසි වෙනත් දෙයකට යොදා ගන්න යනවා කියලා. ගරු සභාපතිතුමියනි ලංකාවේ අන්ඩර් යුටිලයිස් තියෙනවා බිල්ඩින් 140කට වැඩිය. එහෙනම් මේවා තියෙන්නේ යම් වැදගත්කමකට. මම ඉන්දියාවේ ගිහිල්ලා දෙල්ලි නගරයට ගිහිල්ලා මම ඇහුවා මෝදි ඇමතුමාගේ ගෙදර නිවස පෙන්නවා අගමැතිතුමාගේ මේෙන් පටන් ගත්තාම හැතැම්මක් යනකම් එතුමාගේ නිවස මම ඇහුවා ඉන්දියාවේ මිනිස්සු මෙච්චර දුප්පත් මිනිස්සුන් රටක පිස්සුද මෙච්චර. ඒකේ තමයි ගැඹීරත්වය තියෙන්නේ. එංගලන්තේ මොකටද රජපෞල මේ මේන්ටේන් කරන්නේ එංගලන්තේ. ඒක තමයි එංගලන්තේ පැවතෙන්නේ. එහෙනම් සමහර දේවල් මේවා ඔක්කොම අයින් කරලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා යම් කිසි ක්‍රමවේදයකට එහෙනම් මේ පාර්ලිමේන්තුව ඕනත් නැහැනේ. ඔබතුමාලා ඔක්කොම අපි ගිහිල්ලා ඉස්කෝලේ කාමරේ ගිහිල්ලා මේ පාර්ලිමේන්තුව කරමු. එතකොට කැමති නැහැ. ඔබතුමාලා ආසයෙන් මෙතෙන් දෙන්න මෙතන ගන්න බොන්න. රාජනායක ආපම කොහෙද හම්බෙන්නේ? එහෙනම් ඒක ක්‍රමවේදයක් ඇතුව ඒක මං හිතන්නේ ඒක ඉදි කරලා තිනවා ඒකේ අවභාවිතර ගන්න එපා. මේවා කරන්න ජනතාව චූන් කරන්න බලුවා. හැබැයි ජනතාව චූන් කරලා මේ රට ඉදිරියට යන්නේ නැහැ. මේ රටේ යම් කිසි මං හිතන්නේ අපිට වැදගත්කමක් තියෙනවා වැදගම ආරක්ෂා කරන්න කියන ඔබතුමාලා ඉල්ලා හිටනවා. ඒ වගේම බිමල් ඇමතුම අයියෝ ගියා. මේ ඡන්දය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හිටියෙන්ද මම පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වුණා. ජනාධිපතිතුමා කිව්වා පළාත් සභාව ඡන්දය පවත්වා ගන්න බෑ කියලා ප්‍රශ්නයක් තියෙනවා නීතිය සම්බන්ධයෙන්. හැබැයි අපිට දැන් බල අරගලයක් පේනවා මේ පළවත්ත මේ මූලස්ථානේ මේ කළු මාල් මාෆියා මූලස්ථානේ කියලා කියන්නේ. පළවත්තේ තියෙනවා දැන් මොකද මං හිතන්නේ මේ ජනාධිපතිතුමාත් එක්ක පොඩි ඇගැස්තියක් තියෙනවා බිමල් මහත්තයා. ජනාධිපතිතුමා පළාත් සභාව තියන්න කැමති නැහැ බිමල් මහත්තයා කියන අනිවාර්යෙන් පළාත් සභාව තියෙනවා කියලා. ජනාධිපතිතුමා මේ මැතිවරණයෙන් කොහොම හරි පරද්දලා මම එතුමාට කියන්නම් මම හිතන්නේ එතුමාත් මේක දැකලා තියෙනවා. මේ ඊයේ පෙරේද වැටුණු මේ ප්‍රාදේශ සභා ටික පඬුවස් නුවර පැරදුනා මාලිමාව. ඌව පර්ණගම පැරදුනා පදියතලාව පැරදුනා දොඩම්ගොඩ පැරදුනා ඊට පස්සේ මං කියන සමුපකාර කන්ද ටික කොටපල පැරදුනා අගුණකොළ පැලැස්ස පැරදුනා බේරුවල පැරදුනා වලස්පූල පැරදුනා 1 minute madam මොරටුව පැරදුනා ගාලේ පැරදුනා හොරණ පැරදුනා මිලනේ පැරදුනා කැලණිය පැරදුනා. අනුකුමාර මහත්තයා මොනවා කරත් දේශපාලන බුද්ධියේ නියමයි තුමාගේ. ඔබතුමාලගේ හොඳම දේශපාලන වැඩ කරා අනුකුමාර මහත්තයා. අනුකුමාර මහත්තයා දන්නවා දැන් ඡන්දයක් තිබ්බොත් කෙලවෙනවා. ඒ හින්දා මේ ඡන්දයක් අය තියන්නේ විමල් මහත්තයා ඇවිල්ලා කොහොම හරි පත්තු කරලා කියනවා ඡන්දයක් ඉල්ලපල්ලා ඡන්දයක් කියපල්ලා. එතකොට අනුර මහත්තයාට පොඩි එතුමාට පොඩි ෆයිට් එකක් දීලා විමල් මහත්තයාට ඉල්ලි මහත්තයා එක සයිඩ් එක එක ලයින් එක අපේ එතුමා කොහෙ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. කවුද අපේ පොලිස් නියෝජ්‍යමති අපේ වටගල මහත්තයා. වටගල මහත්තයා, වටගල මහත්තයා මේක කොහෙන්වත් දන්නේ නැහැ. කොහොම හරි ටිල්වින් මහත්තයයි බිමල් මහත්තයයි පොඩි කකුල් මාට්ටුවක් දෙන්න යන හරි මැඩමුත් ඉන්නවා සයිඩ් එකකින් එක පැත්තක ඉන්නවා. අපේ නලින්ද මහත්තයා තමයි අනුර කුමාර මහත්තයත් එක්ක ඒ ලයින් එකේ ඉන්නේ. ඒ හින්දා අපි
අනුර
කුමාර මහත්තයාට කියනවා ඔබතුමා බය වෙන්න එපා, අනිවාර්යෙන් මේ ඡන්දය පවත්වන්න බලත්සභාව මැතිවරණයේ බිමල් මහත්තයාගේ මෙවට අහු වෙන්නත් එපා. බිමල් මහත්තයා මම දන්නවා කොහොම හරි මේ පළාත්සභා ඡන්දය තියලා අනුර කුමාර මහත්තයා මේකෙන් මේ උඩින් පල්ලයට උටුන්නෙන් පල්ලයට අතර දාලා එතුමා පොඩි ට්‍රයි එකක් දෙනවා, පොඩි ගේම් එකක් ගහගන්න. එහුණට අපි විශේෂයෙන්ම ධනාධිපතිතුමාට කියනවා මොනවා අඩුපාඩු තිබ්බත් අපි බිමල් මහත්තයාට වගේ වැඩි එතුමාට ඒ සහයෝගය දෙනවා. ඒ හින්දා බලාපොරොත්තු වෙනවා කෙසේ හෝ මේ මැතිවරණ ඉදිරි අනාගතයේ නුදුරු කාලේ ලැබලා දීලා රටේ ප්‍රජාතන්ත්‍රවාදී රකී කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.